ගරු ඩග්ලස් දේවානන්ද මෙත්තම ඔබතුමාට මිනිත්තු 14ක කාලයක්
ගෞරව ප්‍රදි සභානාර අවர்களே தமது முன்னோர்கள் காத்து வந்த மரத்தின் விதைகளை நான் மறவாது காத்திருக்கின்றேன். இந்த விதைகளையே எனது தாயகத்தில் மீண்டும் விதைப்பேன். 70 ஆண்டுகால ஆக்கிரமிப்புக்கு அவலங்களுக்கும் மத்தியில் பாலஸ்தீன மண்ணிலிருந்து எழும் நம்பிக்கையின் குரல் இது. இஸ்ரேல் படையினருக்கும் ஹமாஸ் இயக்கத்திற்கும் இடையிலான மோதல் குறித்தும் மக்களின் அவலங்கள் குறித்தும் எனது கருத்துக்களையும் பகிர்ந்து கொள்வதற்கு வாய்ப்பு வழங்கியமை குறித்து முதலில் எனது நன்றியினை தெரிவித்துக் கொள்கின்றேன். 1914 வரையில் ஓட்டோமோன் பேரரசின் கீழ் இருந்த இப்பகுதி முதலாவது உலகப் போரில் பேரரசு வீழ்ச்சி காண பிரித்தானியாவின் ஆட்சியின் கீழ் கொண்டுவரப்பட்டு 1948 வரை அதன் ஆட்சி நீடித்தது. பிரித்தானியர் தமது ஆட்சியின் பகுதியை விட்டு வெளியேறிய சமயத்தில் இப்பகுதியை இரண்டாக பிரித்து பாலஸ்தீன அரபியர்களுக்கென ஒரு நாடும் ஜூதர்களுக்கென ஒரு நாடும் தோற்றுவிப்பதற்கும் ஜெருசலம் நகரத்தை சர்வதேச நகரமாக மாற்றவும் ஐக்கிய நாடுகள் சபை தனது ஆதரவினை தெரிவித்திருந்தது. இதனை யூத தலைவர்கள் ஏற்றுக்கொண்டனர். ஆனால் அரேபிய தலைவர்கள் ஏற்றுக்கொள்ளவில்லை. அன்றிலிருந்து இந்த யுத்தம் இன்று வரை விட்டுவிட்டு தொடர்ந்து கொண்டிருக்கின்றது. தற்போது நடந்து கொண்டிருக்கின்ற இந்த மோதலானது இருதரப்பிலும் ஆயிரக்கணக்கான பொதுமக்களை காவு கொண்டிருக்கின்றது. பலரை அங்கவீனமாக்கியுள்ளது. பல வள அழிவுகளை தந்து கொண்டிருக்கின்றது. நீடித்த காலமாக பாலஸ்தீனத்திற்கும் இஸ்ரேலுக்கும் இடையில் பல சுற்று பேச்சுவார்த்தைகள் இடம்பெற்றுள்ளன. ஆனால் இதுவரையில் சுமூகமான தீர்வு எதுவும் எட்டப்படவில்லை. இரு தரப்பினருக்கும் நிரந்தரமான ஒரு சமாதானத்திற்கு வர வேண்டுமானால் சில விடயங்கள் குறித்து முக்கிய தீர்மானங்கள் எடுக்க வேண்டும். 1, பிற நாடுகளில் தஞ்சமடைந்துள்ள பாலஸ்தீன அகதிகளின் நிலைமை பற்றியது. இவர்களுக்கான வழி என்ன என்பது தொடர்பில் இரு தரப்பினரும் இதுவரையில் எவ்விதமான தீர்வுகளுக்கும் வரவில்லை. எனவே இவ்விடயம் தொடர்பில் தீர்வு எட்டப்பட வேண்டியுள்ளது. 2, மேற்கு கரையில் இஸ்ரேலினால் கட்டப்பட்டுள்ள குடியிருப்புகள் தொடர்பான விடயம். சர்வதேச விதிகளின்படி இந்த குடியிருப்புகள் சட்டவிரோதமானவை என ஐக்கிய நாடுகள் சபையின் பாதுகாப்பு கவுன்சில் நிலப்பாடு கொண்டுள்ளது. இதனை இஸ்ரேல் மறுத்துள்ளது. எனவே இந்த குடியிருப்புகள் அகற்றப்பட வேண்டுமா இல்லையா என்பது தொடர்பில் தீர்வு எட்டப்பட வேண்டும். 3, ஜெருசலம் நகரை இருதரப்பினரும் பகிர்ந்து கொள்வதா இல்லையா என்பது குறித்து தீர்வு காணப்பட வேண்டும். 4, இஸ்ரேலை போல் பாலஸ்தீனமும் தனி சுதந்திர நாடாக கருதப்படுமா என்பது தொடர்பிலும் தீர்வு காணப்பட வேண்டும். மேற்படி விடயங்கள் தொடர்பில் பேச்சுவார்த்தைகளின் மூலம் நிரந்தர தீர்வுகள் எட்டப்பட்டுவிட்டால் அங்கு நிரந்தரமான சமாதானம் எட்டப்படக்கூடிய சாத்தியப்பாடுகள் அதிகமன்றே கருத முடிகின்றது. நானும் நமது மக்களுக்கான நீதியான ஒரு உரிமை போராட்டத்தை வழிநடத்தியவன். அந்த போராட்டத்தில் நான் தமிழ் மக்களை மட்டும் நேசித்தவன் அல்ல. ஒடுக்கப்பட்ட தேசியனம் என்ற வகையில் மலையகம் மற்றும் இஸ்லாமிய மக்களை மட்டுமன்றி சிங்கள சகோதர மக்களையும் ஆழமாக நேசித்தவன். அதுபோல உலக அரங்கில் எங்கெல்லாம் விடியலுக்கான போராட்டங்கள் நடந்தனவோ அங்கெல்லாம் அந்த மக்களையும் நேசித்தவன். பாலஸ்தீனம் 78 நமக்கு ஆயுத பயிற்சி தந்தது. அதன் பின்னர் 84 எமது தோழர்களை அங்கு பயிற்சிக்கு அழைத்து சென்றிருந்தேன். அப்போது பாலஸ்தீன மக்களுடன் நான் பழகியிருக்கின்றேன். அவர்களது ஆழமான உணர்வுகளையும் விருப்பங்களையும் உணர்ந்திருக்கின்றேன். எமது பயிற்சியின் போது அவர்களது போராட்டத்திலும் கூட நான் களத்தில் நின்று பங்கெடுத்திருக்கின்றேன். ஆர்ப்பாட்டங்களிலும் கலந்து கொண்டிருக்கின்றேன். அங்கிருந்த பல்வேறு விடுதலை இயக்கங்களோடும் பன்னாட்டு விடுதலை இயக்கங்களோடும் பழகியிருக்கின்றேன். அவர்களது வழிமுறைகளையும் செயல்பாடுகளையும் அப்போது ஆராய்ந்து பார்த்திருக்கின்றேன். பாலஸ்தீன போராட்ட வழிமுறைகளில் மாற்றம் ஒன்று தேவை என்பதை உணர்ந்து அவர்களோடும் பேசியிருக்கின்றேன். அதேபோல எமது உரிமை போராட்ட வழிமுறைகளிலும் மாற்றம் தேவை என விரும்பியும் இருந்திருக்கின்றேன். பாலஸ்தீன போராட்ட வழிமுறையில் இருந்த போக்கில் பாடங்களை கற்க வேண்டும் என்று நான் அப்போதே கருதியிருந்தேன். ஆனாலும் இன்று எமது உரிமை போராட்ட அனுபவங்களும் அழிவுத்த முடிவுகளும் சகல மக்களுக்கும் பாடமாக அமைந்துவிட்டது. சமாதான பேச்சுக்கான கதவுகளை இறுக மூடிக்கொண்டு ஆயுதங்களால் மட்டும் எதையும் அடைந்துவிட முடியும் என்ற அதீத நம்பிக்கையின் விளைவுகளே அந்த படிப்பினைகள். போராட்டம் என்பது நிறுத்த வேண்டிய இடத்தில் நிறுத்துவது, பேச வேண்டிய இடத்தில் பேசுவது, அடைய வேண்டிய இலக்கை சாத்தியமான வழிமுறையில் அடைவதுமே ஆகும். சமாதானத்திற்கான பேச்சு என்ற போர்வையில் அழிவை நோக்கிய வன்முறை ரீதியாக தம்மை பலப்படுத்தும் கபட நோக்கத்தினையே நாம் கண்டிருக்கின்றோம். ஒரு கையில் ஒளிவு மிரட்டலை, மறுகையில் ஆயுதம், இரண்டும் இருக்கின்றது. எது வேண்டும் என்பதை உலகம் தீர்மானிக்கட்டும் என்று ஜசீர் அரபாத் அவர்கள் விடுத்த பகிரங்க அறிவிப்பை நான் அன்று ஏற்றுக்கொண்டிருக்கின்றேன். சந்திரிகா அம்மையார் தமிழ் பேசும் மக்களுடைய உரிமை போராட்டத்திற்கான ஒரு அற்புதமான தீர்வை அன்று முன்வைத்திருந்தார். அப்பொழுது அங்கிருந்து ஒரு கவிஞனின் குரல், தந்ததை வாங்கி தலை குனிந்து கொள்ள எங்கள் தலைவன் அரபாத் அல்ல என்று உசு பேத்துகின்ற ஒரு கவிதை வரிகளை வெளிப்படுத்தியிருந்தார். ஆனால் அதன் பிறகு விளைவுகள் என்னவாயிற்று என்று எங்கள் எல்லோருக்கும் தெரியும். இன்று மாறி வந்திருக்கின்ற உலகத்தின் போக்கை உணர்ந்து பாலஸ்தீன மக்களின் பிரச்சனைகள் பேசி தீர்க்கப்பட வேண்டும். அங்கு அமைதி நிலவ வேண்டும். மக்களின் நிலம் மக்களுக்கே சொந்தம் என்ற உரிமை பாலஸ்தீனத்தில் மட்டுமன்றி உலகெங்கும் நிலவ வேண்டும். அழிவுயுத்த காலத்தில் நமது மக்கள் உணவின்றி, நீரின்றி, மருந்தின்றி, மின்சாரமின்றி, போக்குவரத்தின்றி, கல்வியின்றி பல அவலங்களை சுமந்து நின்ற வேளை அதன் வலிகளை நேரில் கண்டு அதற்கு கரம் நீட்டி மக்களின் துயர் துடைத்தவர்கள் நாங்கள். இன்று காசாவிலும் இதுவே நடந்திருக்கின்றது. அங்கு மக்களின் அவலங்களை துடைக்க சர்வதேச தொண்டு நிறுவனங்கள் மனிதாயமான பணிகளை விரைந்து செயலாற்ற வேண்டும் என வேண்டுகோள் விடுக்கின்றேன். இலங்கை இந்திய ஒப்பந்தத்தோடு எமது போராட்ட வழிமுறையை நாம் மாற்றிக்கொண்டவர்கள். எமது மக்களின் உரிமை நோக்கிய பயணத்தில் எங்கிருந்து தொடங்குவது என்று தீர்மானத்தை எடுத்திருந்தோம். 13 திருத்த சட்டத்தை முழுமையாக நடைமுறைப்படுத்தி அதிலிருந்து தொடங்குவது என்று நாம் வலியுறுத்தியிருந்தோம். மத்தியில் கூட்டாட்சி, மாநிலத்தில் சுயாட்சி என்ற இலக்கை முன்வைத்து தேசிய நீரோட்டத்தில் கலந்து கொள்வது, நாடாளுமன்ற ஜனநாயகத்தின் ஊடாகவும் தேசிய நல்லிணக்க வழியிலும் எமது மக்களின் பிரச்சனைகளை தீர்த்துக் கொள்வது என்ற 3 அம்ச நிலைப்பாட்டினை அடிப்படையாக கொண்டு எமது அரசியல் பயணத்தை நெறிப்படுத்தியிருக்கின்றோம். அழிவுயுத்த காலத்தில் நாம் மனிதாயமான பணிகளை மேற்கொண்டதையும் எமது அரசியல் நிலைப்பாட்டை எள்ளி நகையாடிய இதர தமிழ் இயக்க கட்சிகள் இன்று நீண்ட காலம் கடந்து எனது அதே நிலைப்பாட்டுக்கே வந்திருக்கின்றன. இதனை நான் வரவேற்கிறேன். ஆனால் இதில் இந்த தமிழ் இயக்க கட்சிகளது எண்ணங்களும் சிந்தனைகளும் உண்மைத்தன்மையாக இருக்க வேண்டும் என எதிர்பார்க்கின்றேன். ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களின் அழைப்பை ஏற்று அடிப்படை பிரச்சனைகளுக்கு தீர்வுகாண முன்வாருங்கள். மாறாக நாளாந்தம், வாராந்தம், மாதாந்தம் என்று புதிய பிரச்சனைகளை உருவாக்கி அவற்றை கொதிநிலை பிரச்சனையில் ஆக்காதீர்கள். எந்த பிரச்சனையிலும் கூச்சலிடுவது தேர்தல் அரசியலே அன்றி தீர்விற்கான வழியல்ல. அடிப்படை பிரச்சனைக்கு தீர்வு காணும் போது ஏனைய பிரச்சனைகளுக்கும் தீர்வு கிடைத்துவிடும் என்ற நம்பிக்கை எமக்குண்டு. பிரச்சனைகளை தீரா பிரச்சனைகளாக்கி அதனையே தொடர்வதை விட்டு பிரச்சனைகளை தீர்ப்பதற்கு இதர தமிழ் இயக்க கட்சிகள் முன்வர வேண்டும் என்பதை எனது நீண்டகால எதிர்பார்ப்பாக உள்ளது. இன்றைய நிலையில் நமது ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களது கருத்துக்களும் செயல்பாடுகளும் நமது மக்களது பிரச்சனைகள் தொடர்பில் வெகு சாதகமாகவே முன்னிறுத்தப்பட்டு வருகின்றன. எதிர்கட்சிகளும் கிட்டத்தட்ட அந்த நிலைப்பாட்டை ஏற்றுக்கொண்டு வருகின்றன. இந்த வாய்ப்பினை நான் முழுமையாக பயன்படுத்திக் கொள்ள வேண்டும் என்பதே எனது அபிலாசையாகும். நன்றி, வணக்கம்.
ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, පලස්තීන ඊශ්‍රායෙල් ගැටුම අද ඊයේ ඇති වෙච්ච එකක් නෙමෙයි. වසර දහස් ගානක ඉඳලා මේ ගැටුම දිග්ගැසෙමින් තියෙනවා. ඇත්තටම අවස්ථා කීපයකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වුණා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වුණේ නැහැ මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ක්‍රියාවට නගන්න. අදත් තියෙන ප්‍රශ්නේ එතන. මෙතන කවුද හරි කවුද වැරදි කියන එක ඒ ඉතිහාසය බලන්න ගියොත් දහස් ගාණක් තවත් ජීවිත අහිමි වෙනවා. එක පැත්තකින් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා, අනිත් පැත්තෙන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදිනවා. විවිධ අය විවිධ විදිහට අර්ථකථනය කරත් අපි දන්නවා මේ අවුරුද්දෙම මැයි මාසේ පලස්තීන අනාථ කඳවුරුවල ගාසා තීරයේ අනාථ කඳවුරුවලට වතුර විදුලිය අනිකුත් යටිතල පහසුකම් කප්පාදු කරලා ඒ ජනතාව නොමරා මැරෙන තත්ත්වයක් ඇති කරා. අපි මේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ වාද විවාද කරා, ඒ හෙලා දැක්කා. මෑතකදී එකපාර හමාස් සංවිධානය ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නැවත මේ යුද්ධය ආරම්භ වුණා. මෙතෙන්දී ඉස්සල්ලාම ගැහුවේ කවුද ගැහුවේ නැත්තේ කවුද කියන එක ඒක මත නෙමෙයි වැරද්ද නිවැරද්ද තීරණය කළ යුතුය. අපි දා කවුරුත් දන්නවා මේ රටවල් දෙකේම ජීවත් වෙන්නේ මිනිස්සු. එනිසා මිනිසුන්ගේ ජීවත්වීමේ ඓතිහාසිකම ආරක්ෂා කිරීම ලෝකයේ ඕනෑම රටක පුරවැසියන්ගේ වගකීමක් යුතුකමක් වෙනවා. එනිසා අපි රටක් විදිහට ශ්‍රී ලාංකීය ජාතිය විදිහට අපි ඊශ්‍රායෙල් ජනතාවගේ ඒ ජීවත්වීමේ ඓතිහ්‍යත් පලස්තීනයේ ජනතාවගේ ජීවත්වීමේ ඓතිහ්‍යත් වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙනවා. අපි පැහැදිලිව අපේ ස්ථාවරය දකින්නේ නිදහස් පලස්තීනයක් වගේම නිදහස් ඊශ්‍රායලයක් පැවති යුතුයි කියලා. ඉතිහාසයේ මේ පලස්තීනය දෙකට බෙදෙන්න මැදිහත් වුණේ අධිරාජ්‍යවාදී බටහිර රාජ්‍යයන්. ඒ පිළිබඳ ලෝකේ කවුරුත් දන්නවා. ඒ ගැන නැවත නැවත කතා කළ යුතු නැහැ. අදත් මේ යුද්ධයේ දිග්ගස්සන්න මැදිහත් වෙන්නේ බටහිර බලවතු. ඒ අයගේ දේශපාලන බලවුමනා වෙනුවෙන් තමයි මේ අහිංසක ජනතාව දහස් ගණක් ජීවිත පූජා කරන්නේ. එනිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ට වගකීමක් තියෙනවා ලෝක සාමයේ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය තුළ මේ යුද්ධය වහා නතර කිරීම සඳහා මැදිහත් වෙන්න. කනගාටුවට කරුණ, පෙරේද පැවතිච්ච ආරක්ෂක කවුන්සිලයේ ඒ සභාවාරයේදී ඇමරිකාව මුළුමනින්ම ඊශ්‍රායලේ පැත්ත ගත්තා. ඒක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මොකද එහෙම ලෝකේ රටවල් දෙපැත්තට බෙදුන්න ගියොත් මේ ප්‍රශ්නේ තවත් දිග්ගැස්සෙනවා, තවත් මිනිස් සංහාරයක් අපිට දකින්න පුළුවන් වෙයි. ඇත්තටම වගකියුතු රාජ්‍යයන් විදිහට මේ ප්‍රශ්නේදී බැලියුතු වෙන්නේ මේ විනාශ වෙන ජීවිත බේරා ගැනීම, ආරක්ෂා කර ගැනීම. ඒ නිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට, ශ්‍රී ලංකා රාජ්‍යයටත් වගකීමක් තියෙනවා. මෙතෙන්දී එක පැත්තක් ගන්න නැතුව මේ දෙපැත්තෙම ඉන්න මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි අපි දැක්කේ කැබිනට් පණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ගැටුම ආරම්භ වෙනකොටම යෝජනා ඉදිරිපත් කළ තිබුණේ ඊශ්‍රායලයේ පැත්තේ ඉඳලා. ඒක සම්පූර්ණ වැරදි. එහෙම අපි බලන්න ගියොත් අපි ලංකාව ඇතුලේ දෙකට තුනට බෙදෙන. මේක ඇත්තටම ගත්තොත් මුස්ලිම් අය මුහුණ දෙන ප්‍රශ්නයක් විදිහට සලකන්න බැහැ. පලස්තීනයේ වැඩිහරයක් ජීවත් වෙන්නේ බහුතරයක් මුස්ලිම් අය. ඒ නිසා මේ මුස්ලිම් අයට එරෙහි වෙන යුද්ධයක් එහෙම සලකීමත් වැරදි. මේක මුස්ලිම්ද ඉස්ලාම්ද යුදෙව්ද ක්‍රිස්තියානිද ඉස්ලාම්ද එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තම ගත්තොත් මේක ජීවත් වීම සඳහා තමන්ගේ භූමිය අයිතිය ඉල්ලා සිටින සටනක්. ඒ නිසා ඒ සටන තවදුරටත් ඉස්සරහට යන්න නොදී ඒ භූමිය වෙන් කරලා ඒ ජනතාවට නිදහසේ ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් සීමා මායිම් ලකුණු කරලා ලෝකයේ තුල රාජ්‍යයන් මැදිහත් වෙලා ස්ථිරසාර විසඳුමක් ලබා දෙන එක අනිවාර්ය සාධකයක් වෙනවා. ඒ නිසා රජයක් විදිහට ශ්‍රී ලංකාවේ රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වහා මැදිහත්වීමක් කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මෙහි මේ යුද්ධය දිග්ගැස්සෙන්නේ නැතුව මේ යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාමයක් පවත්වලා සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමක් කරා මේ ප්‍රශ්නේ විසඳන්න වහාම මැදිහත් විය යුතුයි. සර් රජයේ ස්ථාවරය පැහැදිලිවම රටට ලෝකයට දැන් කියන්නු. රජයක් විදිහට තවම රාජ්‍යයේ ස්ථාවරය කියලා නැහැ. විවිධ අය රජයේ පැත්තෙන් විවිධ මත අදහස් පළ කරනවා. නමුත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නියෝජනය කරන මතවාදය ස්ථාවරය පැහැදිලිව නිවැරදිව අපි ප්‍රකාශ කළ යුතුයි. එනිසා මේ මොහොතේ අපි මේ ජීවිත නැතිවෙන එක පැන කම්පා වෙනවා. ඒ පිළිබඳව අපි හෙලා දැකීම් කරනවා. හැබැයි එතනින් මේක නතර වෙන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා පැහැදිලිව ඍජුව රාජ්‍යයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අපිට හැකි පමණින් ඒ බලය අපි පාවිච්චි කළ යුතු වෙනවා. එනිසා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට බල කළ යුතු වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්ෂක කවුන්සිලය තුළ යුද්ධයේ දිග්ගස්සන්න මැදිහත් වෙන්නේ නැතුව පාර්ශවයක් ගන්න නැතුව වහාම මේ යුද්ධය නතර කරලා මේ දෙරටේම ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මැදිහත් වෙන්න කියන බලකිරීම කරන්න. ඉතින් මේ යුද්ධයේ දිග්ගැස්සුණුත් ඒක ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් බලපාන බව ඇත්ත. හැබැයි ඒක දඩමීමා කරගෙන ලංකාවේ සියලු ප්‍රශ්න ඒකට උනනේ කරන්න බෑ. දැන් අද 18%කින් ලයිට් බිල වැඩි උනේ ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධයෙන්ද නෙමෙයි. ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධේ තවම පටන් ගත්ත විතරයි. ලයිට් බිල වැඩි වෙන්න හේතු වුණේ ඒක නෙමෙයි. ඒ නිසා එවැනි බොරු හේතු දක්වලා මේ යුද්ධයේ පිටින් අපේ ආර්ථිකය තව තවත් වට්ටන්නේ නැතුව දැන්වත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රාජ්‍ය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරමින් නිදහස් පලස්තීනයත් නිදහස් ඊශ්‍රායලයත් වෙනුවෙන් ඍජුව පෙනී සිටමින් ලෝක සාමය ඇති කිරීම සඳහා රජයක් විදියට වහාම පියවර ගත යුතුයි කියන කවදාරණය කරමින් මා නතර
වෙමි. රිෂාඩ් බදුදීන් නැතුවා කාවින් දේසන් ජයවර්ධන නැතුවා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. නියෝජ්‍ය කථානායකතුමනි, අපි මේ ලෝකේ කොහේ හෝ තැනක සිවිල් ජනතාව ඝාතනය කරනවද අපි ඒක හෙලා දකිනවා. විශේෂයෙන්ම පලස්තීනයේ ගාසා තීරයේ රෝහලට එල්ල වෙච්ච ප්‍රහාරය අපි හෙලා දකිනවා. පලස්තීනයේ සිවිල් ජනතාව මරණයට පත්කිරීම අපි හෙලා දකිනවා. ඒ වගේම ඊශ්‍රායලයේ ඊශ්‍රායල්ේ ජීවත් වෙන සිවිල් ජනතාව මරණයට පත්කිරීම ඝාතනයට ලක්කිරීම අපි හෙලා දකිනවා. මේ කොහේ මැරුණත් සාමාන්‍ය ජනතාව අහිංසක ජනතාව කියන එක අපි අමතක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් දිගින් දිගටම ඊශ්‍රායලය තුළ පලස්තීනයේ ජීවත් වෙන ජනතාවට වෙච්ච අගතිය අවුරුදු 70ක අපිට අමතක කරන්න බෑ. ඒ වගේම මේ ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕන කියන කාරණේ අපි පැහැදිලිව සිටිනවා. දැන් මේ රෝහලකට බෝම්බ ගහලා 500ක් මරණයට පත් වුණා කියන එක ගරු සභාපතිතුමනි අපි මාධ්‍ය ඔස්සේ දැක්කා. හැබැයි දෙපැත්තට බෙදිලා දෙගොල්ලෝ ඇඟිල්ල දික් කරනවා එක තමයි අපිට පේන්න තියෙන්නේ. මේ රෝහලට බෝම්බ ගැව්වට හා සමානව ලංකාවේ සෞඛ්‍ය ශේෂ්‍යයටත් මේ ආණ්ඩුව මේ සෞඛ්‍ය ඇමතිවරයා බෝම්බ ගහලා අද විනාශ කරලා තියෙනවා කියන එක අපි මතක් කරලා දෙන්න කැමති. ඒකට හොඳම උදාහරණය තමයි අර හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාව. විශේෂයෙන්ම NMR එක වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එකක් දීලා මේ රටට හොර පාරේ හොර ඖෂධයක් වෙච්ච හියුමන් ඉමුනෝග්ලොබියුලින් ලංකාවට ගෙනාවා. මේක අපි දිගින් දිගටම කිව්වා මේ රටට තත්ත්වෙන් බාල ඖෂධ ගේනවා කියලා. දැන් අද හෙලි වෙලා තියෙනවා හොර බෙහෙත් ගේන්න මේ අය කටයුතු කරලා තියෙනවා කියලා ගරු සභාපතිතුමනි. NMR එක කියනවා තමන්ගේ සීල් එක නෙමෙයි, තමන්ගේ ලියුමක් නෙමෙයි කියලා මේ ලියුම. හැබැයි අපි විශ්වාස කරනවා පැහැදිලිවම NMR එක එකතු වෙලා මේ වංචනික ක්‍රියාව කරා කියන එක අපි විශ්වාස කරනවා. හැබැයි දැන් මොනවද මේ අය කියන්නේ? මේ අය කියන්නේ මේ NMR එකේ CEO ගහපු සීල් එකවත් අස්සනවත් නෙමෙයි කියලා. හැබැයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනවාරි මාසේ මෙන්න මේ අයිසොලෙක් බයෝ ෆාමා කියන කොම්පැනියට ලියුමක් ලියනවා. Acceptance of expression of interest to import and supply vital and essential pharmaceutical to Sri Lanka under the Indian credit line kiyala menna accept karala meka pili aragena me aayatane liyumak gahano saukhya amatyanse lekamwareya ehema vela tiyenakota hora pare genapu me human immunoglobulin rate ahinsaka rogiinta laba deela dahakata aasanna rogiin pramanayak e wagema jaathika rohale kolamba dunna 225 kata aasanna rogiin pramanayak ada sankulata athi vela eyage jeevitha avadanamata lakkala tiyana mohothakedi parikshanayak karanawa me parikshane karanne medical supply division eken meke mokadda kiyanne meke kiyanne report on failing sample human immunoglobulin iv 5 6 milligram val etakata me gollange instruction eka mokadda to withhold the above product from use immediately menna garu sabhapathumani mama sabhava gatha karanawa garu niyojya kathanayaka thumani meka me aayatanaya vanchanika aayatanayak nan nmr eken liyapu liyuma vanchanikai nan saukhya amaatyanse kohomada tender ekak call karala menna me niladarin pramanaya tender board eke indala me isolate kiyana aayatanayata me human immunoglobulin gennanna avasare laba deela tender ekak pass karanne etakota meka vanchanika aayatanayak nan me aayatanayata me human immunoglobulin gennanna saukhya amaatyansen avasare denawa me avasare denakota me tender eke tawat samagam deka pahalin tiyenawa me pahalin tiyana samagam dekama liya padinchi samagam me pahalin tiyana samagam dekata nodi me vanchanika aayatanayata liya padinchi novichcha aayatanayata me tender eka denawa tender eka denakota tender eke call karanne valves 7500 kata habai tender eka laba denakota denne 22500 kata garu sabhapathumani e wagema me rate ahinsaka rogiinta me plasma wen laba gatta ennat laba deemedi visheshamma sankulata athi wala hiv hepatitis wage rogi tattyan samasta ratema patirenna puluwam meka samula ghatanayak janatawage jeevitha vinasha kirimak kiyala ada saukhya sheshe niladarin vaidyavaru kiyenawa ehema nan ara gaasa teere rohalata bomba gahala 500ak maruwata ha samanawa hita wediya aparadayak thamai me saukhya amaatyanse karala tiyenne oba dannawa hiv hepatitis wage rogi tattyan athiunama samasta janatawata meka patirime pravanathawaya wedi etakota kalpana karala balanna dan saukhya amathiwaraya kiyenawa meke thibune සේලයින් කියලා දැන් සේලයින් කිව්වම අපි හිතනවා සෞඛ්‍ය අමාත්‍යවරයා අපි බය වෙලා කියයි ආ හරි එහෙනම් කමන්නේ සේලයින් තිබුණේ ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මතක තියාගන්න මේ හියුමන් ඉමුනොග්ලොබින් ලබා දෙන්නේ අහිංසක රෝගීන්ට තමන්ගේ රෝගී තත්ත්වෙන් සුව වෙන්න. ඒ සුව වෙන රෝගියාට වෛද්‍යවරයා දෙන්නේ චේතනාවෙන් මේ රෝගියා සුව වෙයි කියලා. හැබැයි නිසි ප්‍රතිකාර මේ රෝගියාට නොලැබුණොත් මේ රෝගියා මරණයට පත් වෙනවා. එතකොට එක අතකින් වැරදි ඖෂධයක් රෝගියෙකුට ලබා දීලා රෝගියා මිය යෑමත් ඒ වගේම මේ රටේ අහිංසක ජනතාවගේ බදු ගෙවන ජනතාවගේ ඩොලර් මිලියන 3ක වංචාව සිදු කරන රුපියල් බිලියනයක් අහිමි කිරීමත් මේ කරන මහා වංචාවේ තවත් එක ක්‍රියාදාමයක් කියලා මම කියනවා. එහෙමනම් ගරු සභාපතිතුමනි අපි මේ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. මේ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කිව්වා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් 13 දෙනෙක් මේ මරණවලට වග කියන්න ඕන මේ ඇමතිවරයා විතරක් නෙමෙයි. ඒකට හේතුව තමයි මේ 113 දෙනා ඡන්දය ලබා දුන්නා මේ දූෂිත මිනිමරුම් කරන ඇමතිවරයාවත් මේ නිලධාරීන්වත් ආරක්ෂා කරන්න කියන එක අපි පැහැදිලිව කියනවා. මේ වරදෙන් මේ ආණ්ඩුවට හැංගෙන්න බෑ. අපි දන්නේ නෑ අපි කෑ ගහලා කියන අපෙල්ලේ උගුර ලේරා වෙනකම් මේ කියන දේවල් අතිගරු ජනාධිපතිතුමාට ඇහෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේ රටේ මිනිස්සු මැරෙනකොට ඒ දිහා අහක බලාගෙන ඉන්න ඔය ආණ්ඩු පක්ෂය ඉන්න 113 දෙනා වග කියන්න ඕනේ ගරු සභා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම දන්නවා ඔබතුමාත් කේලිය රමුක්කැලවත් ඔය දූෂිත නිලධාරීන්වත් ආරක්ෂා කරන්න එදා විශ්වාසභංග යෝජනාවදි ඡන්ද දුන්නද කියලා තමුන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න. ඒ වේදනාකාරීව රෝහල්වල ඉන්න අහිංසක ගොඩනගා රෝගීන්ට සුව වෙන්න දෙන මේ ඖෂධ අද හෙපටයිටිස් HIV බෝ වෙන ඖෂධ බවට පත් වෙලා තියෙනවා නම් ඒකට ඔය 113 දෙනා අනිවාර්යයෙන්ම වග කියන්න ඕන ඒ මිනි මැරුම් වලට ඒ අය වග කියන්න ඕනේ ඔය ත්‍රස්ත ප්‍රහාර වලටවත් ඔය වෙන කිසිම දෙයකට වඩා මේ අවස්ථාවේදී අපේ රටේ මේ මැරෙන මිනිස්සුන්ගේ දාඩිය ලේ කඳුළු වලට 113 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගෙන් වග කියන්න ඕනේ කියන එක මම කියනවා මේ අවසන් කරන එක දරු නියෝජ්‍ය කතානායකතුමනි අවසන් කරලා නැහැ තවදුරටත් ගේනවා මොකද මේ ආණ්ඩුව පොලේලියක් දුන්නා මේ සෞඛ්‍ය අමතිවරයාටත් මේ නිලධාරීන්ටත් දූෂිත ක්‍රියා මාර්ග ඔස්සේ මේ ඖෂධ ගේන්න මම මේ තප්පරයක් දෙන්න මම මේ කියලා ඉවර කරනවා ගරු සභාපතිතුමනි මෙහෙමයි අපේ රටේ සෞඛ්‍ය නිලධාරීන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න අය කල්පනා කළා ගරු සභාපතිතුම තප්පරින් ඉවර කරනවා කල්පනා කළා මේ මේ රටට WOR දීලා හොරපාරේ ඖෂධ ගෙනාවට ප්‍රශ්නයක් නැහැ Tamanට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ අය කල්පනා කරා ඇයි අපි හොරපාරේ ඖෂධ
ගේන්නේ
මේ ඖෂධ පැහැදිලි තප්පරය අවසන් කරනවා මේ ඖෂධ අපි අනාගතයේදී ගේන්න කල්පනා කරමු ඖෂධ ගේන්නේ නැතුව සල්ලි හම්බ කරන ක්‍රමයක් කියලා ඒ විදිහට මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිතත් විනාශ කරලා බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලිත් විනාශ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයක් ඉන්නේ නිසා සල්ලි වලට මිනි මරණ අයට
දඬුවම් දෙන්න
කියන ඉල්ලීම අපි කරනවා
කොහොම සිටිය ඔබතුමාට ගරු සමරේක්‍රම ඇතුමා
ඒ 113 අතරේ මාත් ඔබතුමත් ඉන්නවා ඒ නිසා මේ ගරු මන්ත්‍රීතුමාට මම කියන දේ අපි ඒ තත්ත්වෙටම ඇදලා දාන්න එපා කියලා මොකද හේතුව අපි එහෙම දෙයක් බලාගෙන කිව්ව නෙවෙයි කරේ නෙවෙයි ඒදා විශ්වාසභංගේ ගේන වෙලාවේ බොහොම පැහැදිලිව කරුණු කාරණා පැහැදිලි කරා ඒ හින්දා මෙතුමා
මේ
මාධ්‍යද කතා කරන එක
විවාදයක් කරගන්න එපා අද මේ පලස්තීන ගැන කතා කරන්නේ නෑ ඔබතුමා මේ විවාදයක් කරගන්න එපා අද මේ ඉතාමත් වැදගත් පලස්තීනයේ ලොකු යුද්ධයක් ගැන කතා කරන්න දැන් මේ වගේ බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාව දුන්නා බොහොම ස්තුතියි ගරු වෛද්‍ය රාජිත සේනාරත්නතුමා ඔබතුමාට මිනිත්තු හතක කාලයක් තියෙනවා ඕඩර් ප්ලීස් ගරු මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කර ගරු වලේබුඩ මැතිතුමා
මූලාසනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මැතිතුමාගේ නම යෝජනා කරනවා.
ඉස්තර කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ යෝජනාව මම ඉස්තර කරනවා.
නිමල් පියතිස්ස මැතිතුමා මූලාසනය සඳහා.
ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි අද අපි කතා කරන්නේ මේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකයටම ඉතාමත්ම වැදගත් වූ මාතෘකාවක් ඒ තමයි මේ පලස්තීනුවන්ගේ ප්‍රශ්නය පලස්තීනුවන්ගේ මානව අයිතිය පිළිබඳ ප්‍රශ්නය ඒ කියන්නේ අද මේ වෙනකොට ඊශ්‍රායලය ප්‍රධාන ඇමරිකානු හමුදා ඇවිල්ලා මුළු පලස්තීන භූමියම විනාශ කරමින් පලස්තීනය ලෝක සිතේමෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලට දායකත්වයේ පත් කළ තියෙනවා. දැන් මේ පිළිබඳව බටහිර මාධ්‍ය බැලුවාම බටහිර මාධ්‍ය පිළිබඳව ඇත්තටම අපිට ලැජ්ජ හිතෙනවා. බටහිර මාධ්‍ය මොනවද කතා කරන්නේ? මේ ඊශ්‍රායල් සහ ඇමරිකානු හමුදා හමාස් එක පරද්දවන හැටි, හමාස් බටේන් සුදුකොඩි උස්සගෙන එන හැටි, එතකොට ඒගොල්ලෝ මේගොල්ලෝට යටත් වෙන හැටි, මෙන්න මේවා තමයි කතා කරන්නේ. නමුත් අද පලස්තීනුවන් විඳින දුක, ඒ රෝහල් වලට ගහලා ඒ රෝහල් වල පවතින තත්ත්වය, ඒ ජනතාව දහස් ගණනින් මැරෙන හැටි, ඒ වලට ඖෂධ නැතුව ආහාර නැතුව මියන හැටි, මේවට නෙවෙයි තියෙන්නේ අද ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඊශ්‍රායල් ඇමරිකා හමුදාවේ ජයග්‍රහණය ගැන කතා කිරීම. අද මෙච්චර යුක්‍රේන යුද්ධයක් වෙලා මේ පෙන්ටගන් එකට යටත් අයිති යුක්‍රේනටවත් නොගිය ඇමරිකානු හමුදා අද මේ වෙනකොට ඊශ්‍රායලයට සහයෝගය දීම සඳහා ඊශ්‍රායලට ගිහිලා තියෙනවා. අදා අර පුටින්ට යුද්ධ විරුද්ධව යුද්ධ කරන්නට තිබෙන බය හින්දා අද හමාස් එකට විරුද්ධව යුද්ධ කරන්නට ඒ අය මේ තරම් දුර ගෙවලා මේ අරාබිකරයට ඇවිල්ලා තියෙනවා ඊශ්‍රායලයට සහයෝගය දෙන්න. මෙන්න මේකයි අත තත්වය. එතකොට 1947 මේ ලෝකේ එක්කව් වෙලා මේ ලෝක ප්‍රබලයින් විශේෂයෙන්ම එංගලන්තේ ඇමරිකාව මේ රටවල් එක්කහුවෙල තීන්දු කරා යුදෙව්වන්ට රටක් නෑ ඒකින්ද යුදෙව්වන්ට පලස්තීනය තුළ රටක් බිහි කර යුතුයි කියලා. මේ අද මේ මෙතනින් තමයි මේ අර්බුද ආරම්භ වුණේ. කමක් නෑ යුදෙව්වන් වින්ද දුක් කන්දනාව නිසා ඔවුන්ට රටක් නිර්මාණය කරාට කමක් නෑ. ඒක සාකච්ඡා මාර්ගයෙන් වැදගත් විදියට කරානම් ඒක බලාත්කාරයෙන් බටහිර ලෝකයේ ගිහිල්ලා එතන රටක් ඇති කරා යුදෙව්වන්ට. අද මේ වගේම මම කියනවා මම දැක්ක භික්ෂූන් වහන්සේලා ඇතුළු කට්ටියක් ගිහිල්ලා ඊශ්‍රායලයේ වෙනුවෙන් කතා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔවුන් ලැජ්ජා විය යුතුයි. මේ වගේම ප්‍රභාකරණුත් කතා කළා. ප්‍රභාකරණටත් කෑල්ලක් මේ විදියට ලබලා දීලා එදා 47 දුන්නා වගේ. ඒක දුන්නා නම් අද මේක තමයි ලංකාවට සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා මම තමුන්නාන්සලාට කියනවා ගරු මන්ත්‍රීතුමනි මේ කරන අපරාධය මේ 1947 කුඩා භූමියකට මේ වෙලාවේ එතකොට හිටියේ බෙන් ගූරියන් අග්‍රාමාත්‍යවරයා. ඒ අග්‍රාමාත්‍ය පළවෙනි වියෙම්ම පලස්තීනය ඇතුළු ජාතීන් මේකට විරුද්ධව යුදමය ක්‍රියාමාර්ගවලට ගියා. ඒ සැරේ පළවෙනි ව්‍යාප්තිය ඇති කරගත්ත ඒ භූමිය ව්‍යාප්ත කරන්නට පටන් ගත්ත බෙන් ගූරියන්. 1967 ඇති වුණු ගල්ෆ් යුද්ධය ඒකෙදී ඇත්තරම මෝෂේ ඩයන් සෙනවියාගේ ප්‍රධානත්වයෙන් ඊශ්‍රායල් හමුදා මේවල එදා ඇමරිකාවේ ප්‍රබල සියලුම යුද බලය මෙහෙවල එදා මේ තරම් නොදියුණු ඒ අරාබිකරේ හමුදා පරාද කළා. ඒක විශාල භූමියක් අත්පත් කරගත්ත ඊශ්‍රායලය. ඒ ඊශ්‍රායලය අත්පත් කරගත්ත භූමිය 1967 ඉඳලා පසු කලෙක ඒ පලස්තීන සටන්කරුවන් පවා පිළිගත්ත රටවල් දෙකක් අපි පිළිගන්නවා. ඊශ්‍රායලයේ රටක් වශයෙන් පිළිගන්නවා පලස්තීනයත් රටක් වශයෙන් පිළිගන්න රටවල් දෙකේ විසඳුමට ආවා. ඒ අදනව යසර් ඇරබට් මැතිතුමා පවා PLO එකේ ඒ ඇමතිතුමා පවා එදා එකඟ වුණා. 1967 තියෙන භූමියට අපි එකඟයි කියලා. ඒ භූමිය මොකද පලස්තීනයට තිබුණ භූමියෙන් 122යි. ඒ 122ට එකඟ වුණා. ඒ අනුව තමයි නමුත් ඒ සාමගිවිසුන් ඔක්කොම කඩාකප්පල් කරා බටහිර ලෝකයේ ඇතුළු මේ ඊශ්‍රායලය. ඒකක්වත් අවනත උනේ නැහැ. අන්තිමට උනේ මොකද යසර් ඇරෆට් පවා තම මාතෘභූමිය තුළ ද්‍රෝහියෙක් වෙන්න පටන් ගත්තා. ඒ අනුව තමයි හමාස් සංවිධානය හැදුනේ. හමාස් සංවිධානය ඊට වඩා සටන්කාමී තත්වයකට මේ සාම සාකච්ඡා පිළි නොගනිමින් ඉදිරියට ගමන් කරා. ඒ තුළ යසර් ඇරෆට්ගේ අවසාන කාලයේ යසර් ඇරෆට්ටත් ඒ ජනතා තිබුණ ආදරය අඩු වෙන්න පටන් ගත්තා. ඇත්තරම් මේ හමාස් සංවිධානය ඇති කරේ බටහිර බලවතුන් සහ ඊශ්‍රායලය. ඒ රටේ තියෙන ප්‍රශ්නයට වෙන සාමකාමී විසඳුම් කිසි දෙයක් නැති වෙනකොට ඒකට තියෙන එකම විසඳුම බව සන්නද්ධ ප්‍රතික්‍රියාව විදිහට ඒ හමාස් සංවිධානය ආවා. ඔවුන් ඉතාමත්ම ජනප්‍රිය වෙලා බලය තහවුරු කරගත්ත පලස්තීනයේ ආණ්ඩුව පීටෙව්ව ඔවුන්. දැන් මේ මෙහෙම රටවල් දෙකක මේ විසඳුමට එකඟ නොවුණු ඊශ්‍රායලය මේ වර්තමාන ඊශ්‍රායල් ළඟමදී නතාන්‍යාව මේ කියන මේ අන්තවාදී අග්‍රාමාත්‍යවරයා පෞගේ කාලේ කිව්වා රටවල් දෙකේ විසඳුම පලස්තීනුව නමතේ කරන්නයි කියලා. ඒ කියන්නේ පලස්තීනය ඉවර කරන්න මේ හදන්නේ. ඒ අනුව පලස්තීනයේ ඉස්සෙල්ලම ඊශ්‍රායල්වරු පදිංචි කරන්න පටන් ගත්තා.
විනාඩි දෙකක් තිබෙන කර්මන්තුමාතුමා.
ආ පදිංචි කරන්න පටන් ගත්තා. ඒ වෙයි ගම්මාන 10ක් ගොඩනගන්නට ඊශ්‍රායල් ආණ්ඩුව තීන්දු කරගත්තා. පලස්තීනයේ තුල ඊශ්‍රායල් ගම්මාන 10ක් මේව කරන්න. ඒ අනුව කැබිනට් එක තීන්දු කරගත්ත 10,000ක් පලස්තීනයේ තුල පදිංචි කරවන්නට. ඒ විදිහට වුණාට හමුදා රැකවරණය කළා ඔවුන්ව සන්නද්ධ කරන්නට. මේ විදිහට ඊශ්‍රායල් හමුදාව ගිහිල්ලා මේ වැඩපිළිවෙල යටතේ පලස්තීනුවන්ගේ ගම්පිටින් ගිනි තිව්වා, නිවාස ගිනි තිව්වා, වගා භූමි ගිනි තිව්වා, පලස්තීනුවන් මරල් දැම්මා. මේ ඔක්කොටම තිබුණේ අන්තිමට එක්සත් ජාතීන්ගේ සම්මත කරන ඒ යෝජනාවලියක් විතරයි. ඒවා කිසිම දෙයක් ක්‍රියාත්මකුන් නැහැ. ඒ හැම යෝජනාවලියක්ම ගේනකොට ඇමරිකාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා ඒවා පොඩි පට්ටම් කළ දැම්මා. මම මේක අවුරුදු 3කට ඉස්සෙල්ලා මේ පලස්තීනයට අපි ගියා. මම බිමල් රත්නායක මන්ත්‍රීතුමාලා ඔක්කොම අපි ගියවිලා අපි දෙකෙන් දැක්ක මේ ඛේදවාචකයේ පලස්තීනුවන්ගේ පලස්තීනු රට ඇතුලේ ඔක්කොම හමුදාවේ ඉන්නේ ඊශ්‍රායල් හමුදාව. පලස්තීනය යම් ආයෝජන වැඩපිළිවෙලක් කරනවා නම් ඊශ්‍රායලෙන් අවසර ගන්නට ඕනේ. ඒ වගේම පලස්තීනයේ අපි යනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 25ක් ඊශ්‍රායල් අත්අඩංගුවේ. මෙන්න මේවැනි බලපෑම් යටතේ තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ. පසුගිය දවස්වල ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා සුමට්‍රිච් ප්‍රකාශ කරා පලස්තීන ගම්මාන විනාශ කළ දාන්නේ කියන පණිවිඩය දුන්නා. ඒ විදිහට පලස්තීනයට මේ ඒක ඒ නිසා මතක තියාගන්න අපි ශ්‍රී ලංකාව මේ පලස්තීන අර්බුදය ආපු දවසේ ඉඳලා අපි පැහැදිලි එක ස්ථාවරයක හිටියා. එදා ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මේ 67 මේ යුද්ධයට පස්සේ නොබියෝ මේ රටේ තියුණු ඊශ්‍රායෙල් තානාපති කාර්යාලය පලවා හැරියා. පලවා හැරලා තානාපති සම්බන්ධකම් නවතලා කෙලින්ම පලස්තීනට සහයෝගය දැක්කා. පසුගිය කාලෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැහැදිලිවම මේව කරා. එදා එතුමා මටත් ආරාධනා කරා එක්සත් ජාතික පක්ෂයෙන් ඉලසර් රැල්ෆත් ඇමතිතුමා ඇසර් රැල්ෆත් නායකතුමා ලංකාවට ආවම ඔව්ව පිළිගැනීමට අපි ප්‍රජාවක් වශයෙන් කෙලින්ම යසර් රැල්ෆත් මේ ලංකාවේ පිළි අරගත්තා. ඒකින්ද තමයි ඔවුන් මහින්ද රාජපක්ෂගේ නම තියෙන වීදියක් නම් කරා පලස්තීන යටතේ. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එදා යෝජනා ගේනකොට මේ ඊශ්‍රායලයේ වෙනුවෙන් එදා මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ නියෝජිතය වෙලා හිටියේ. ඔහු කතා කරා ජනාධිපතිතුමාගේ උපදෙස් ගන්න ඉවර කරනවා. ජනාධිපතිතුමාගෙන් උපදෙස් ගන්න. ඒ වෙලාවේ කතා කරාම ස්ටැන්ලි කල්පගේ කතා කරලා කිව්වා ඊජිප්තුවත් ඡන්දය දීමේ වැලකී හිටිනවා. සියලු බටහිර බලකෝතුන් බල ඡන්දය දීමේ වැලකී ඉන්නවා. සර් අපිත් ඒ විදිහට කරන්න ඕනේ නේද කියලා. මොනවද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කිව්වේ? ස්ටැන්ලි මේ ලංකාව අපි ලංකාවේ අපේ රටේ ඉන්නේ මුස්ලිම්වරු. ඒ සහෝදර ජනතාවගේ ප්‍රශ්නයක් මේක. මුළු ලෝකෙම අනිත් පැත්තට ගියත් ලංකාවේ අත උස්සන්න පලස්තීනය වෙනුවෙන් කියලා එදා ඒ විදිහට අපි පලස්තීනය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කළා. ඒ නිසා අපිට ඕනේ සාමකාමී විසඳුමක්. දැන් ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ඇමරිකාවට බලපෑම් කරලා කොමාරි මේක සාමකාමී විදියට රටවල් දෙකේ සම්මුතිය ඒ සාමගි විසම ක්‍රියාත්මක කළා. මේ ජන සංහාරය මේ ජන සංහාරය සම්පූර්ණ සහ මේ රටක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නවත්තලා පලස්තීන ජනතාවට ඒ ඔවුන්ගේ විමුක්තිය උදා කරලා දෙන්නේ කියලා මම ඉල්ලා ඉන්නවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කර්මන්තුමා. ඊළඟට ගරු ඩයන ගමගේ මන්ත්‍රීපිය ඔබතුමියට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි ශාසනාරුද මන්ත්‍රීතුමා. Honorable Chair, thank you for the time provided in the debate today regarding the Israel and Palestine situation. As a country who has suffered a terrorist war for 3 decades, I would like to say terrorism under any condition is unacceptable and should never be accepted. And I have to say, even if it's the north, west, south or east, it doesn't matter anywhere in the world, terrorism is something that cannot be accepted under any level. And what Hamas has done today, the action must be with no doubt condemned. Terrorist action was committed, inhuman acts towards innocent lives of people who were swept into a conflict that has spanned over decades. The response from Israel has been swift, but the ongoing reports, images, and large-scale collateral is deeply disturbing. Similarly, Palestine, innocent young lives are being swept into a conflict that they haven't asked for. The need for a ceasefire is paramount for the survival of the innocent lives. Civilian refuge spaces must be respected, and I implore the region to face their efforts on finding a peaceful resolution. The eyes of the global community gaze with the deepest sorrow, and the need for a new answer has never been greater. I have to say, what has happened today in Palestine, we can see what is happening on the Gaza Strip, and that's genocide. We can see it, and the whole world is seeing it. And this is terrorism. It is totally unacceptable. I urge the UN, I urge the international community that we all have to get together. We have to be able to get into a ceasefire and give these innocent lives the chance to live. What is happening today? It is unbearable. Be watching it as women, what's happening to the women and the young children who's living in these countries. It's unacceptable. Wars, obviously, have their own rules and regulations, and I urge that we should stick to them. Sri Lanka being having the nearly 30 years war, a terrorist war, we have been accused, up to date, we have been facing with our own problems in Geneva. But looking at the situation right now, it's a question on what's going on at the moment. So I think it is about time that every one of us, every country in the world, hold hands together for the sake of these innocent young lives, because they have not asked for this. None of them have asked for this. And I urge that at least now it is the time that these two states be separated and given their own independence and to carry on as independent states with peace. Thank you. And also, Garu Mantri Tuma, මට කතා කරන්න ඕන දෙයක් තියෙනවා. මේ පහුගිය කාලේ මට තේරෙන්නේ නැහැ. ඇයි මේක ගැන කිසිම කාන්තාවක් අදටත් මේ කාන්තා සංවිධාන කියාගෙන පාරට බැහැලා කෑ ගහනවා. බල්ලෙක් පාරේ මැරලා හිටියක් කෑ ගහනවා කොකටස පාරට බැහැලා මේ අයිතිවාසිකම් කියාගෙන. මේ පහුගිය කාලේ මේ අහිංසක දරුවෙක් ලිංගික අපයෝජනයට ලක් වෙච්ච එක මේ බස් රථයක් තුල. ඊට ඉස්සෙල්ලා සතියකට කලින් තවත් මේ වගේම දෙයක් සිද්ධ වුණා. නමුත් අපි දකින්නේ එක කාන්තාවක් එළියට බැහැලා තියෙනවා මේ රටේ. මේ වෙනුවෙන් කතා කරන්න මේ අහිංසක දරුවෝ වෙනුවෙන් මේ රටේ තියෙන මේ ප්‍රශ්නයට. අපි දැක්ක ඉන්දියාවේ අද නිර්භයා කියන මේ තත්ත්වයේ ඇවිල්ලා තිබුණේ මේ හා සමානවම මේ අහිංසක ගැහණු දරුවෙක්ව මේ විදිහට ලිංගික අපයෝජනය කරලා මරලා දැම්මා. නමුත් ඉන්දියාව මේ කාන්තාව සියලු දෙනාම එකතු වෙලා පාරට බැහැලා මේකේ නීතිය වෙනස් කරා මේ රට තුල. එහෙනම් මේක අපේ රටෙත් විය යුතුයි. මේ නීති පද්ධතිය වෙනස් විය යුතුමයි. මේ රටට මේ දේ සිද්ධ වෙන්න දෙන්න බෑ මේ අහිංසක දරුවන්ට. මේකට මේකේ සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මම කියන්න ඕන මේක හරිම අවාසනාවක්. මේ අපේ හිටපු අපේ ඉන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ අහිංසක දරුවාගේ අනන්‍යතාවය මේ රටට මේ ලෝකෙට හෙළි කරපු එක. මම දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ. මම මේක ගැන හැමදාම කතා කරනවා මේ පාර්ලිමේන්තුවේ. මම හැමදාම කාරක සභාවල කතා කරනවා රටක දරුවන්ගේ මේ අනන්‍යතාවය මේ මාධ්‍යයට දෙන එක නවත්තන්න මේ දරුවන්ව නැවතත් අපයෝජනයට ලක් කරනවා කියලා. මේ කරන වැඩෙන් මේක වහාම නවත්තන්න මම පොලිස්පතිතුමාගෙන් උත් මම ගරු අපේ තිරන්නල පොලිස් ඇමතිතුමාගෙන් උත් ඉල්ලා සිටින්නේ මේකට සම්පූර්ණයෙන්ම මේක නවත්තන්න මේ කරන අපරාධය. මොකද මේ අහිංසක දරුවට ජීවිතයක් තියෙනවා මෙතනින් එහාට. ඒ දරුවගේ අනාගතය අඳුරු කරන්න එපා මේ කරන වැඩවලින්. අපි පහුගිය දවස්වල දැක්කා අර සේයා දැරියට සිද්ධ වෙච්ච දේ. අපි පහුගිය දවස්වල දැක්කා මේ සියලු දේ මේ වගේ මේ දරුවන්ව ඉන්ටර්විව් කරනවා. මේ මාධ්‍යෙන් ගිහිල්ලා ඉන්ටර්විව් කරනවා මේ දරුවන්ට වෙලා තියෙන මේ අපයෝජනය. නැවත 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 මේ දරුවන්ව අපයෝජනයට ලක් කරනවා. මේක වහාම නැවැත්විය යුතුයි. මේ රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය වෙනස් කරද හැකි නීතියක් තියෙනවා නම් වෙනස් කළ යුතුයි. ඒකට තමයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපි සියලු දෙනාම එකතු වෙලා එන්නේ දේ කළ යුතුයි. මොකද නැත්තම් අපි 225න් මේ රටේ වැඩක් නැහැ. මේ රටේ ජනතාවට සත පහක වැඩක් නැහැ අපෙන්. අපි මහජන නියෝජිතයෝ හැටියට අපි මේ දේවල් ගැන හොයන්න ඕන බලන්න ඕන. මට තියෙන කනගාටුවට තේ තමයි මම දැක්කේ නැහැ තාමත් අපේ ඉන්නව කාන්තා ඇමතිතුමියක්. ඒ තුමියවත් මේ ගැන වචනයක් කතා කරනවා මට හරිම කනගාටුයි ඒක ගැන. කරන්න දෙයක් නැහැ. සත්‍ය සත්‍යම තමයි. කවුරු නමුත් මම මේ දේ කියනවා. ඒක ආණ්ඩුවේද විපක්ෂද මට වැඩක් නැහැ. මේව ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? ඇයි මේ රටේ මේ කාන්තාව එළියට බහින් නැත්තේ මේ අහිංසක දරුදරියන්ට වෙලා මේ දරියට වෙලා තියෙන දේවල් වලට? මේ එක සිද්ධියක්ද? මේක හැමදාම කොහේ හරි දෙරිවියක් කොහේ හරි ලිංගික අපයෝජනයට ලක් වෙනවා. මේ නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. මේ නීතිය මේකට වැඩිය අපි තදින් ක්‍රියාත්මක කළ යුතුයි මේ වගේ දේවල් වලට. මේ රටේ තියෙන මේ අසහනකාරී තත්වයෙන් මේ අහිංසක දෙරිවියෝ අපයෝජනයට ලක් වෙන්නේ දවස පුරාවට මේක වෙනවා. මේ රිපෝර්ට්ස් වල හැටියට හැම විනාඩි 90කටම කොහේ හරි දරුවෙක් අපයෝජනයට ලක් වෙනවා. මොකද්ද මේ රට? ඇයි මේක අපිට වෙනස් කරන්න බැරි? අපි මේක ඇතුලේ එක එක කෙනාවට ගහගෙන මරාගෙන මඩ ගහගෙන කරලා වැඩක් නැහැ.
එමෙතුමිය තව විනාඩි දෙකක්
තිබුණා. අපි අපෙන් විය යුතු යුතුකමයි විය යුත්තේ මේ රටේ. මේ අහිංසක දරු පරපුර අනාගත පරපුර මේ රට බාරගන්න ඉන්න. මේ දරුවන්ගේ මේ දරුවන්ට වෙන අපරාධේ. මං අහන්න ඕනේ දැන් ඔය හයිටි ලෝටි කියාගෙන කාන්තා සංවිධාන ඉන්නවා මේ රටේ ඕන තරම්. කොහ මේ කාන්තා සංවිධාන ටික? මම දැක්කේ නැහැ කිසි කෙනෙක් පාරට බහිනවා. හැබැයි හෝටල් ගානේ හයිටි ලෝටි කියාගෙන ඕන තරම් කාන්තා සංවිධාන තියාගෙන සල්ලි එකතු කරගන්නවා. අහිංසක දරුවන්ව
පෙන්නලා. මොකද්ද මේ කාන්තා සංවිධාන? කෝ? මං අහන්න කැමතියි මේකේ කාන්තාව 12ක් ඉන්නවා මම එකතුව. ඇයි මේක ගැන අපි කතා කරන්නේ නැත්තේ? ඇයි අපිට කාන්තා සංසදයක් තියෙනවා? ඇයි අපි මේකෙන් එකතු වෙලා යම් කිසි දෙයක් මේක වෙනසක් කරන්නේ නැත්තේ මේවා ගැන කතා කරලා? මොකටද අපි ඉන්නේ මේකේ? අපි කෝටා ඉල්ලනවා 125යි 30යි 50යි කියලා කාන්තාව. මම එක දෙයක් මේ රටේ ජනතාවට කියන්න කැමතියි. කාන්තාව පාර්ලිමේන්තු වෙන්න ඕන, කාන්තාව දේශපාලනය කරන්න ඕන. හැබැයි විඥානයක් නැති කාන්තාව මේ පාර්ලිමේන්තුවට ගෙනාවොත් 130ක මේ රටට අපසරණයි. කාන්තාවක් හැටියට මම බය නැතුව ඒක කියන. මොකද හේතුව කාන්තාව එන්න ඕන මේ රටේ ඕන තරම් උගත්, දක්ෂ කාන්තාව මේ එළියේ ඉන්නවා. ඕන තරම් ඉන්නවා. අන්න ඒ වගේ කාන්තාව අපි ගේමු මේ පාර්ලිමේන්තුවට. මේ දේශපාලනය තුළට. මේ රට වෙනුවෙන් කතා කරන්න පුළුවන් හයියක් තියෙන විඥානයක් තියෙන. එහෙම නැතුව තමන්ගේම පක්ෂේ තමන්ගේම ආණ්ඩුවේ ඉන්න අනිත් ඇමතිවරු විවේචනය කර කර හැමතැනම මාධ්‍ය මයික් එකක් අල්ලපුවාම විවේචනය කර කර යන කාන්තාව නෙමෙයි අපිට මේක ASCII ඕනේ. ඒක තමයි අද අපි දකින්නේ මෙතන වෙන්නේ. මාව වුණත් එළිය ගිහිලා විවේචනය කරනවා මම මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ගේන දේවල් වලට. මේ පහුගිය කාලේ මම දැක්කා මේ කංශ නීතිගත කරන්න කියලා. කංශ බියොන්ඩ ඇවිදින්න බොන්න කිව්වේ නෑ පාරවල් වල මිනිස්සුන්ට. මං ඇහුවමයි ජීවිතේටම කංශ බීලා කාන්තාවන්ට සහ දරුවන්ට හිරිහැර කරනවා මේ ලෝකේ. ඔය ඇහුවමයි ඒ වගේ කතාවක්. මං කියලා නෑ කංශ බිබි ඇවිදින්න කියලා කාටවත්. මේක ආර්ථිකය ගොඩ ගන්න කරන ක්‍රමයක් කියලා දුන්නා
මම. කාලය අවසන් වෙනාම තුමිය ඔබතුමා.
ඒකයි. එන්නේ ඒක විඥානයක් නැත්තම් ඒක තේරුම් ගන්න තමුන් අත උස්සන පනත කියව ගන්න බැරි නම්. එහෙමනම් මේක ගැන කතා නොකර ඉන්න. මට කියන්න තියෙන එච්චරයි. ඒ හින්දා බොහොමත්ම ස්තුතියි මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. මේ සාධාරණයක් මේ අහිංසක දරුවන්ට මේ 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 පහුගිය කාලේ මේ වෙච්ච මේ නිංගික අපයෝජනයට ලක් වෙච්ච මේ දරුවට අනිවාර්යයෙන්ම සාධාරණයක් විය යුතුයි. කාන්තාවක් හැටියට මම මේක පෙනී සිටිනවා කියලා කියන්න මම කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමිය. අර ඔබතුමියට ඉස්සලම ආරාධනා කරද්දී මන්ත්‍රීතුමිය කියලා විතරයි කියුනේ. ඒ නිසා ඔබතුමිය රාජ්‍ය ඇමතිතුමිය. බොහොම ස්තුතියි. ඊළඟට ගරු මොහමඩ් මුසාමිල් මන්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන් පලස්තීනියත් ඒ වගේම ගාසා තීරයේත් ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව අපි මීට මාස කිහිපයකට කලින් මේ පාර්ලිමේන්තුවේ කතා කළා, විවාද කළා. ඒ වගේම මේ විවාදයත් ඉතාම වැදගත් විවාදයක්. දැන් ඊශ්‍රායලයට පක්ෂපාතීව කතා කරන අය ගොඩනගන තර්කයක් තමයි ඊශ්‍රායලයට අයිතියක් තියෙනවා, උන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණාම ඒ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට. නමුත් අපි බලන්න ඕනේ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම ගාසා තීරයේ රෝහල් වලට බෝම්බ දැමීමට තරම් අයිතියක් ඔවුන්ට තියෙනවාද? එහෙම නැත්නම් ත්‍රස්ත ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වන්න ගාසා තීරයේ සිවිල් වැසියන් අමුඅමුවේ මරා දාන්න අයිතියක් තියෙනවාද? ඊයේ හෝ පෙරේදා පල්ලියකට ප්‍රහාර එල්ල කළා. එහි හිටපු අවතැන් වූ ජනතාව විශාල වශයෙන් ඝාතනය වෙලා තිබෙනවා. එනිසා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිචාර දැක්වීම නෙවෙයි. ඒ ප්‍රතිචාර දැක්වීමේ සීමාව සමස්ත ජාත්‍යන්තර මානුෂීය නීතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් දක්වන ප්‍රතිචාරය පිළිබඳව. එතකොට මේක පිටිපස්සේ ඉන්නේ කවුද? අපි කවුරුත් දන්නවා එක්සත් ජනපදයට ලෝකේ තවත් යුද්ධයක් අවශ්‍ය වෙලා තිබෙනවා. යුක්‍රේන යුද්ධයට අමතරව එක්සත් ජනපදයට ඕන කරන මැදපෙරදිග කලාපයේ අස්ථාවර කරන, එහෙම නැත්නම් ඉරානය දක්වා යලි එන්න ඕන නම් යුද්ධයකට එන්න ඕන නම් ඒ ඕන් මූණ දීලා තියෙන ප්‍රශ්නෙත් එක්ක, එක පැත්තකින් එක්සත් ජනපද දේශපාලනය, අනිත් පැත්තෙන් ඕන් මූණ දීලා තියෙන ආර්ථික අභියෝග, මේ ඔස්සේ ලෝකයේ යුද්ධ වර්ධනය කිරීමේ උවමනාවක් එක්සත් ජනපදයේ ඉන්නවා. ඒකේ එක උවමනාවක් විදිහට තමයි මේ මැද පෙරදිග කලාපය ඇතුලේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. නමුත් මෙතෙක්කල් ඉතාම සාධාරණයි කියලා බෝඩ් ගහගෙන හිටපු, මෙතෙක්කල් හැම කණ්ඩායමකම අයිතීන් රකින්නවා කියලා බෝඩ් ගහගෙන හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපි දැන් ප්‍රශ්න කරන්න ලෑස්ති. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙන්න පුළුවන්, ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙන්න පුළුවන්, මේවා නිකම්ම නිකම් බෝඩ් ලෑලි බවට පත් වෙලා ඉවරයි එක්සත් ජනපදයේ ඉස්සරහා. අපි දන්නවා අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය ඇතුලේ උතුරු කරයට අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දුන්නා. ඖෂධ ලබා දුන්නා. ඊට පස්සේ ආහාර, ඉන්ධන මේ අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක යුද්ධ කළා. එහෙම කරපු අපේ ආරක්ෂක හමුදාවන්ට අද මානව හිමිකම් කවුන්සිලයේ තියෙනවා ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා එල්ල කරමින් පරීක්ෂණ පවත්වනවා. හැබැයි එක්සත් ජනපදයේ මේකේ ලැජ්ජාවට කරුණ තමයි, එහෙම කරපු අපේ ආරක්ෂක හමුදාවට එක්සත් ජනපදය යුද අපරාධ චෝදනා එල්ල කරද්දී අද ගාසා තීරයේ අමු අමුවේ මිනිස්සු මරා දාන්න ඊශ්‍රායලයේ එක්සත් ජනපදය ඒ ඊශ්‍රායල් හමුදාව කරන දේවල් සියල්ල සාධාරණීකරණය කරන්නේ එක්සත් ජනපදය. ඒ නිසා මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ත්‍රස්ත කණ්ඩායමක් එක්ක කරන සටන වෙන එක. හැබැයි සිවිල් ජනතාව, නිරායුධ ජනතාව, දරුවන්, කාන්තාවන් අමු අමුවේ මරා දැමීම අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම හෙලා දකින්නවා. ඒ වගේම මේක ඉතිහාසයේ දැන් සමහරු මේ ප්‍රශ්නේ කතා කරද්දි ඉතිහාසය විතරයි කතා කරන්නේ. නැ ඉතිහාසයක් තියෙන මේ ප්‍රශ්නෙට. හැබැයි ඉතිහාසයේ ප්‍රමණක් නෙමෙයි. මේ මෑත ඉතිහාසෙත් මේ යුද්ධයට කලිනුත් මේ සටන ආරම්භ වෙන්න කලිනුත් හමාස්ලාගේ ප්‍රහාරය ආරම්භ වෙන කලිනුත් අවස්ථා ගණනාවකදී ඊශ්‍රායලයේ විසින් ගාසා තීරයට සහ බටහිර යුරේට ප්‍රහාර එල්ල කළා. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ට තියෙන මානව අයිති උල්ලංඝනය කරා. ජලය, ආහාර, ඒ සැපයුම් මාර්ග අවහිර කළා. එපමණකුත් නෙමෙයි, එතනින් එහාට ගිහිල්ලා ගාසා තීරයේ සහ බටහිර යුරේ විශාල වශයෙන් ඔවුන් ළමයින් සහ කාන්තාවන් ඝාතනය කළා. එතකොට ළමයි සහ කාන්තාවන් ඝාතනය කිරීමේ උවමනාව තියන්නේ ඇයි? ඒ වර්ගය විනාශ කළා දාන්න වර්ගික ශුද්ධියක් කරන්න. ඒ නිසා මේක සැලසුම් සහගතව 1940 ගණන් වල මේක පටන් ගත්තට 67න් පස්සේ දිගින් දිගටම ඉතාම සැලසුම් සහගතව තමයි මේ ඊශ්‍රායලය පලස්තීන ජනතාව විනාශ කරමින් ඉදිරියට එන්නේ. අපිත් යුද්ධයකට මුහුණ දුන්නා. දැන් ඒ කාලේ බැරි වෙලාවත් මේ රටේ ඊළම හැදිලා තිබ්බනම් අද ගාසා තීරයේ බවට පත් වෙන්නේ දකුණු පළාත. මොකද උඩ ඉඳන් ගහගෙන ගහගෙන ඇවිල්ලා අද ලෝකයේ එහා පැත්තේ ඊශ්‍රායලේ කතා කරද්දී ලංකාවේ දකුණු පළාත ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ යුද්ධකින් ස්ථිරසාර විසඳුමක් හම්බෙනවා කියලා. හැබැයි ජාත්‍යන්තර සංවිධාන වලට දැන් අවස්ථාවක් තියෙනවා තමන් බෝඩ්ලෑලි විතරක් නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්වන්න. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට, ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලට කාන්තාවන් පිළිබඳව අයිතීන් කතා කරන ජාත්‍යන්තර සංවිධාන වලට, ලංකාව ඇතුළු ඉන්න දේශීය සංවිධාන වලට, ළමයින්ගේ අයිතීන් ගැන කතා කරන ජාත්‍යන්තර සංවිධාන වලට, ලංකාව ඇතුළු ඉන්න සංවිධාන වලට ඇයි මේක ඇස් වහගෙන ඉන්නේ? ඔවුන්ට ඒ නිසා අයිතියක් තියෙනවා. දැන් තමන් බෝඩ්ලෑලි නෙවෙයි කියලා පෙන්වන්න නම් මේ ප්‍රශ්නේදී කෙලින් හිට ගන්න ඕනේ. ඒ වගේම මේකේ අනෙක් බරපතල කාරණේ තමයි ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, මෙතනදී තියෙනවා විශේෂයෙන්ම මේක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? අපිට අපේ තේ අපනයනයේ විශාල ප්‍රමාණයක් තේ අපනයනය කරන්න මැද පෙරදිගට. ඒ වගේම ඉන්ධන ආනයනයේදී මේක ජාත්‍යන්තර වශයෙන් ඉන්ධන මිල ඉහළ ගියපුවාම දැන් අපිට තවත් විදුලි බිලත් වැඩි කරනවා, ඉන්ධන මිලත් දරා ගන්න බැරි වෙලා තියෙනවා. මේක තවත් වර්ධනය වෙනවා. ඒ නිසා මේ ආර්ථිකය ඇතුලේ අපි වැටිලා ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඉනවා වගේ වැටිලා ඉන්න ආර්ථිකයක් ඇතුළට යුක්රේන යුද්ධය අමතරව මේ මැද ප්‍රතික යුද්ධයක් කඩා වැටීමෙන් අපේ ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡාවක් වගේම ඉදිරියේ ගන්න ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයක් අපි අතර අදහස් වූ මාරුවක් ඒකාබද්ධතාවයක් ඇති වෙන්න ඕනේ.
මේ රටක් විදියට වැටෙන්න යන වලේ මෙතනින් නැගිරින්න පුළුවන් විදියට යෝජනාවලියක් අපි සාකච්ඡා කරගන්න ඕනේ. ඒකට ඒකාබද්ධ කමිටුවක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව අද මේ ඊශ්‍රායල් අර්බුදයේ ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව අපිට කතා කරලා යම් එකඟතාවයක් හදාගත්තොත් අනාගතයේ මුහුණ දෙන ප්‍රශ්න වලටත් උත්තර අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරමින් කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.